ගරු රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 8ක් තිබෙනවා.
භූමි සූසි මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අගවිනිසුරවරයාගේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරවරුන්ගේ අභියාචනා කරනේ සභාපතිවරයාගේ සහ අභියාචනා කරන විනිසුරවරුන්ගේ වැටුප් ප්‍රතිසංශෝධන කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) ව්‍යවස්ථාව යටතේ ගෙන ලබන යෝජනාව. ඇතෙම්ම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ යෝජනාව ඉතාම කාලෝචිත යෝජනාවක් හැටියට අපි දකිනවා. රටක ජීවනාලිය, රටක යුක්තිය පසිලඳන මෙවැනි ශ්‍රේෂ්ඨ පුරවැසියන්ගේ වැටු, ඔවුන්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ දීමනා තව තවත් වැඩිකළොත් අපිට ලංකාවේ නීතිය හදලා, රටේ නීතිය හදලා සොරුන්, මිනිමරුවන්, අපරාධකරුවන්, වංචාකරුවන් අඩු කරලා ඔවුන් දමනය කරලා මේ රට ඉතාම හොඳ තත්ත්වයකට ගෙනන්න පුළුවන් කියන මතය පොදු ජනතාව වගේම මේ සභාවේ ඉන්න සියලු දෙනා විශ්වාස කරනවා ඇති. බොහෝ දෙනා, සියලු දෙනා නොවේ. ගරු මුලසනරු මන්ත්‍රීතුමනි, අපි අතීතය දැක්කා. මේ අධිකරණයේ වුණු සිද්ධි ගණනාවක් බොහොම දුෂ්ට විදිහට වෙනස් වුණ හැටි අපි දැක්කා. ජනවාරි 8 ඓතිහාසික ජයග්‍රහණයෙන් පසුවත් ජනවාරි 9 වෙනිදා ගරු ජනාධිපතිතුමා හමුවෙන්නට හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහත්මයා, මම සර්ට ඕන විදියට තීන්දුව වෙනස් කරන්නම්, මට නැවතත් අගවිනිසුරුකම දෙන්න කියලා යෝජනා කරපු බව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපතිව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මීට මාස 2කට ඉස්සෙල්ලා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළා. එතුමා පැහැදිලිව කිව්වා, අගවිනිසුරවර එහෙම කිව්වා, මම ඒකට එකඟ වුණේ නැහැ කියලා. ඒ වගේම ඊට ඉස්සෙල්ලා හිටිය සරත් නන්ද සිල්ව මහත්මයලා හැසිරුණු විදිය, එතකොට විනිසුරවර වුණු සරත් ආබ්‍රුල හැසිරුණු විදිය, මේ සියලු දේවල් ලංකාවේ ජනතාවට අලුත් දෙයක් නෙමෙයි. මම කියන්නේ විනිසුරවරන්ගේ ගෞරවය එයයි රැකගතුවා සේම මේ පඩිවැඩි කිරීම, ආරක්ෂාව, සියලු දේවල් මේ විනිසුරවරයන්ට දීවිය යුතුයි. එවිට තමයි ඔවුන් අල්ලසට දූෂණයට පුරුදු නොවී තමුගේ රැකියාව හරියට කරන්න කියන මතය තමා ජනතාව ඉන්නේ. අපි පහුගිය ටිකේ දැක්ක අලි හොරකම් කරපු විනිසුරවරුන් අපි දැක්කා. තිලින ගමගේ වැනි විනිසුරුවරු අපි දැක්ක. හෝමාගම විනිසුරුවෙක් තමුගේ වාහනයෙන් ගිහිල්ලා අල්ලස් ගන්නවා අපි දැක්කා. අධිකරණය තුල අහිංසක ජනතාවගේ කනකර ගලවගත්ත නීතිඥවරුන් අපි දැක්කා. මේ දේවල් වෙනස් විය යුතුයි. වගේම මේ අයට යම් ප්‍රතිපාදන වැටුප් දීමන ලැබිය යුතුයි කියන එක මගේ මතය. මේවා පහුගිය ටිකේ කුඩු නව්ෆර්ලා වගේ අය සර තඹේ පිටියලව ගේ ඉස්සරහා පිට වෙඩි තියලා මැරුව අවස්ථා අපි දැක්කා. මේ අධිකරණය හා සම්බන්ධව කතා කරද්දී මට අද එද්දි තවත් ලිපිගොනුවක් ලැබුණා මුලාසනරුට මන්ත්‍රීතුමනි. මේක මම සභාගත කරන්න කැමති. මේ ගේ අරන් තියන්නේ ලන්ඩන් වල අරන් තියෙන මේ නිවස 2008 සැප්තැම්බර් 9 වෙනිදා අරන් ගත්ත මිල තමයි ලංකාවේ මුදලින් 3 කෝටි නෑ ස්ටර්ලින් පවුන් 3,20,000කට අරන් තියෙන්නේ. ඇඩ්‍රස් එක තමයි ස්කිල් ක්‍රවුන් හෝම්ස් ලිමිටඩ්. හැබැයි මේක අරන් තියෙන පුද්ගලයාගේ නම තියෙනවා මෙතන, අම්බම්පොළගේ ආශා විජයන්ති අලුත්ගමගේ සහ තවත් අලුත්ගමගේ නමක් තියෙනවා. මම දන්නේ නැහැ කවුද කියලා. මොකද මේ ලන්ඩන් නිවස අරන් තියෙන අලුත්ගමගේ මට දුන්නු තොරතුරු අනුව මේ අලුත්ගමගේ කවුද කියන පුද්ගලයා කියලා මම දන්නේ නැහැ හරියට. සමහරට අපේ පක්ෂයේ කෙනෙක් වෙන්න පුළුවන්, අපි දන්නේ නැහැ හරියට. ඒ හින්දා මේ ගැන සොයන්නේ FCID එකට අපි බාර දෙනවා අධිකරණයට.
ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රී මම මොකක්ද
ගරු සභාපතිතුමනි, අලුත්ගමගේ නම් පාවිච්චි කරන ගරු අමාත්‍යතුමා, අලුත්ගමල කවදාකවත් හොරකම් කරලා නැහැ. ඔබතුමා ළඟ ලිඛිතව ඒ තියෙනවා නම් ඒ ලිඛිතව ඔබතුමා මේ සභාගත කරන්න ඒ හොරකම් කරපු අලුත්ගමගේ නම කියන්න. අලුත්ගමගල පරම්පරාවක් මේ දේශපාලන කරලා තිනවා, කවුරුත් හොරකම් කළ නැහැ. හොරාගෙනම ඔබතුමා කියන්න, මම මේ අලුත්ගමේ වුණාට අපි ඒවට සම්බන්ධ නැහැ ගරු සභාපතිතුමනි.
ගරු මුලාසනරු මන්ත්‍රීතුමනි, ඔහුට එහෙම ඔහු දැන් ප්‍රකාශයක් කරනවා අලුත්ගම කියලා කවදාවත් හොරකම් කළේ නැහැ කියලා. ඉතින් මගේ මේ තියෙන වාර්තාව අනුව මම මේ බොහොම පැහැදිලිව මට හොරුවල්ලන මේ ඇමති කියලා නමක් දාලා තියෙනවා ජනතාව මගෙන් බලාපොරොත්තු වෙන්නේත් ඒකයි මෙතනදී බොහොම පැහැදිලිව කියනවා ඕන විවාදයකට සංවාදයට විරුද්ධයි මෙන්න තැන ෆ්ලැට් 4 බ්ලයිටන් හවුස් 23 සෙන්හම් හිල් සෙන්හම් ලන්ඩන් එතකොට මේකේ තියෙන නම තමයි අම්බම්පොළගේ ආශා විජයන්ති අලුත්ගමගේ සහ තවත් අලුත්ගමගේ මම සැක කරනවා මේ අලුත්ගමගේ දන්නේ නැහැ සමහර විට මම දන්න විදිහට කවුද කොමාරි මේ ගරුව මුලසනුට මන්ත්‍රීතුමනි මේ සියලුම දේවල් තියෙනවා මේ ගත්ත දින වකවානු මේ කරන්තියන ගානත් මම කිව්වොත් පවුන් 320,000යි එතකොට මේක විකුණලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා 470,000කට ලන්ඩන් වල මේ නිවස මෙවැනි දේවල් ඇත්තෙන්ම සොයා බැලිය යුතුයි අද ලංකාවට මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවට එද්දී ඊටාම සාමාන්‍ය ජීවිත ගත කරමු මෙවැනි පුද්ගලයෝ අද කෝටි ගණන්වල මුදල් වලට තමුන්ගේ බිරිඳ සහ තමුන්ගේ නම් වලට මේ දේපල මිලදී ගැනීම මේ අහුණ එකක් දැන් මේ ගැන සෙවීම මේ ගැන කතා කිරීම මේ ගැන අනාවරණය කළ ජනතාවට කීම අර දිලා නැමතුමා කිව්වා ඒ පැත්තේ හොරුන්ට කියනවා මේ පැත්තෙන් හොරු කියලා ඒ පැත්තේ හොරු මේ පැත්තේ හොරු කියනවා මේ පැත්තේ අය ඒ පැත්තේ අර හොරු කියනවා මම කියන්නේ මේ දේවල් එක දිගට යන්න ඕනේ top 10 එකට අපි කැමති ඒ වගේ දේවල් වෙන්නේ කොහෙන් හරි හොරු අල්ලලා ප්‍රතිලාභ ලැබෙන්නේ ජනතාවට මොකද මේ අය හොරකම් කරලා තියෙන ජනතාවගේ මුදල් එහෙනම් මං කියනවා බොහොම පැහැදිලිව මේක සභාගත කරනවා ඕන කෙනෙක්ට මේ වார்த்தාව බලන්න පුළුවන් අද ලංකාවේ නැති වුණාට එංගලන්තේ මේ වගේ ක්‍රමයක් තියෙනවා එංගලන්තේ ලෑන්ඩ් මිනිස්ට්‍රියට පවුමක් ගෙවුවම මට මේක කරලා දුන්නේ ඇත්තෙන්ම අපේ ලෝයර් මහත්තයෙක් එහි ඉන්න ලාල් හැබැයි අනුර හැගොඩ කියන මගේ මිත්‍ර නීතිඥතුමා පවුමක් ගෙවලා මේ සියලුම ඩොකියුමන්ට් අපිට ලබා දීලා තියෙනවා එහිඳා මං හිතනවා FCID තියෙනවා CID තියෙනවා බ්‍රයිබරි කමිෂන් තියෙනවා මේ සියලුම අධිකරණයට සම්බන්ධ මේ විෂය යටතේ තියෙන දේවල් එක මම අද යෝජනා කරනවා මේ ගේවල් ගැන හොයලා බලන්න මේ නිවෙස් ගැන මේ වතු පිටි ගැන මේ ඇපල් වතු ගැන තියෙන පැනමා පේපර්ස්
ගරු ඇමතිතුමා එතකොට දැන් ඔබතුමා ඔය කියන අපිට තේරෙනවා ඔය කවුරු ගැන කතා කරන්නේ කියලා. ඉතින් පහුගිය දවස්වල අපි දැක්ක මේ මාධ්‍ය තුලින් එතුමා නිතරම මේ top 10 ගැන කතා කරනවා. එතකොට top 10 ගැන කතා ඔය ඔබතුමා කතා කරන විපක්ෂයේ ඉන්න අලුත්ගමගේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අලුත්ගමගේ නෙමෙයි top 10 ගැන කතා කරනවා. ඉතින් එතකොට එතුමා top 10 එකට අහු වෙනවද?
ඇත්තම top 11 කියලා මේකට දාන්න පුළුවන්. අතවදේම දැන් මේ මට දැන් හම්බුණා මේ අලුත් නම අම්බම්පොළගේ ආශා විජයන්ති අලුත්ගමගේ සහ එතකොට මේ ඔබතුමාගේ ඥාති සොයුරාද? ගරු මන්ත්‍රීතුමා ඕකෙන්
ගරු සභාපතිතුමනි මෙතුමා දිගින් දිගටම මේ අලුත්ගමගේ කියන නම මේ ගරු සභාවේ ප්‍රචාරය කරනවා එතුමා ගව ලිඛිතව ඒ දේවල් තියෙනවා මේ අලුත්ගම කියලා හොරගම් කළා මම ගරු සභාපතිතුමට තප්පරයක් දෙන්න මේ ඉතිහාසයේ එතුමට ඔය කියන තරම් දේපල තිබ්බේ නැහැ එතුමගේ පියාගෙන් අක්කර පහක්වත් එතුමට තිබෙන්නේ එහෙම තියෙනවා නම් මම මේ ගරු සභාවෙන් ඉල්ලා අස්වෙනවා නැත්නම් මෙව ඔක්කොම හොරකම් කරලා ගත්ත දේවල් ඔබතුමා ඒව
වාසුදේව නානකර මන්තුමගේ
මම රීති ප්‍රශ්නයක් මතු කරන්න කැමති
කියන්න වාස් දෙනවා
ගරු සභාපතිතුමනි ගෞරවණීය රාමනායක මන්තුමාට මගේ ප්‍රශංසා පුද කරනවා මේ විවිධ අයතා කටයුතු පිළිබඳව හොයාගෙන යෑම හා ඒවා එළිදරව් කිරීමට දරන්නා උත්සාහය ගැන ඒ ගැන කිසිසේත්ම මගේ අඩු තක්සේරු වන්නේ. නමුත් මම කියන්නේ රීති ප්‍රශ්නයක් මතු කරන්නේ යම් අපේ මේ සභාවේ මන්ත්‍රීවරයෙකුගේ චරිතය ගැන ඔහුගේ අයතා ගනුදෙනු පිළිබඳ යම් සඳහනක් කරනවා නම් ඒක එතුමාට පිළිතුරු දෙන්න පුළුවන් වෙලාවක් කරන්න. එහෙම නැත්නම් ඒ වෙනුවෙන් යෝජනාවක් ඔබතුමා ගේන්න.
ඒතුමා ඔබතුමාට ගරු කරනවා ඔබතුමා. දැන් ඔබතුමා කියනවා මම මේ අනාවරණය කරන එකට කැමති, ස්තුතියකට සහයෝගය දෙනවා කියලා. දැන් මේ එතුමාට අවස්ථාවක් තියෙනවා මම ඒකයි අභියෝග කළේ. මේ දැහැන්සත් මම අද සභාගත කර නිසා මේ ලියවිල්ල ඔබතුමාටත් බලන්න පුළුවන්. කවදාවත් එංගලන්තයේ ආණ්ඩු
හොඳයි නියෝජ්‍යමත්වම කාලය අවසන්යිද?
ඒ වගේ ප්‍රෝඩාකාරී විදිහට පවුමක් ගෙවුවම සාවාද්‍ය ලිපිලේඛන ඉදිරිපත් කරන්නේ නැහැ කියන එක මට ගැරන්ටියක් තියෙනවා. ඒ හින්දා එතුමාට පුළුවන් ඊළඟ පාර්ලිමේන්තු දවසේ මේ කියන බ්ලයිටන් හවුස් ගේ එතුමාට අයිතිද?
මන්ත්‍රීවරුන්ගේ නම කතා කරන්නේ නැතුව කතා
කරලා. නම කියන්නේ නැතුව කොහොමද ගේ ගැන කියන්නේ? මට කියා දෙන්න කොහොමද?
ඒක වරප්‍රසාද
කියන්නේ භූතෙක්ට අයිති කියලා කියන්න බෑනේ. ගරු එතකන්නේ අපිට කියන්න දැන් මල්වාන ඉඩම නම් කියනවා ඉඩම තියෙනවා, ගේ තියෙනවා, ස්විමින් පූල් එක තියෙනවා, කාමර තියෙනවා, අයිතිකාරයෙක් නැහැ. දැන් මේක භූතයෙක්ගේ ගයක් නෙමෙයි. මේ මේ මේකේ භූතයාගේ නම හැටියට තියෙන්නේ මේ නම් මං කිව්ව නන්දක. ඉතින් ගරු මුලසනු මන්ත්‍රීතුමනි මට කාටවත් අපහාසයක් කරන උමනාවක් නැහැ. මම මොහොව ගෞරවයෙන් වාසුදේව මැතිතුමාට ඇතුළු පොදු විපක්ෂයේ සියලු දෙනාට මේ අල්ලස්සා දූෂණ කොමිසමට යනවා අපි දැකලා තියෙනවා. කරුණා කළා මේකත් අරන් යන්න. මම මේ 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 ලියවිල්ල දෙන්න මගේ අසල්වාසියා ඉන්නවා මගේ වීර කුමාර දිසානායක මැතිතුමා විමල වීර මැතිතුමා එතුමාටත් මම දෙන්නම්.
කාලය සීමිතයි ගරු මන්ත්‍රීමණිය නිසා
පාර්ලිමේන්තුවේ නේ මේක. දැන් අපේ රංජන රාමනායක මැතිතුමා ගැන මට කිසි අප්‍රසාදයක් නැහැ. එතුමා හොරු ගැන හොයන එක වෙන දෙපැත්තම හොරු ගැන කියනවා එතුමා.
හොඳයි
හොඳයි. මම පොඩක් කියන්න මං කියන්නේ. නමුත් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ඔබතුමා ළඟ රීති තියෙනවා. මෙතන නිලධාරි මහත්තයෙක් ඉන්නවා. ඔබතුමා දන්නවා රීතිය සහ සභාවේ සම්ප්‍රදාය.
සම්ප්‍රදායක
නමක් කියලා මේක කියන්න පුළුවන් කමක් නැහැ. නම් කරලා කියන්න බෑ හොරෙක් කියලා. ඒකට ඉඩ දුන්න එක වැරදි. නමුත් මම රංජන රාමනායක මැතිතුමාට කියන කරුණාකරලා සමුනාසි අපි ටොප් 10 අරන් ගියා වගේ ඔය ෆස්ට් ලෙවල් එකකට ඔබතුමා අරන් යන්න ඒ තැන්වලට.
මොකක් කියලා නැන්නේ?
හරි නියෝජ්‍ය අමාත්‍යපති කාලය අවසන්යි.
මම දන්නවා එතුමාත් දූෂණ විරෝධී මගේ ගෙට එහා පැත්තේ අසල්වාසියා මගේ පිටිසුදු දේශපාලඥෙක්. නමුත් අපි දෙදෙනාම එකතු වෙලා මම ඔබතුමාත් එක්කම අපි හෙට උදේ මම ඔබතුමාට ආරාධනා කරන්න එහා පැත්තේ මම නැගිටලා තමුන්නාසල ඔබතුමාට කියන්නම් මේ ෆයිල් එක අරගෙන අපි දෙන්නම යන් අල්ලස්සා දූෂණ කොමිසමට.
හොඳයි.
කොමිසු
කොමිසු. හරි බොහොම ස්තුතියි. මොකද මොකද ඔබතුමා හොඳයි නෝ පොයින්ට් ඔෆ් ඔඩර් ඒක නෝ නෝ හරි ගරු චාල්ස් නිමලනන්ද මන්තුමා කොණ්ඩපල් චාල්ස් නිමලනන්ද ගරු අධිකරණ මැතිතුමා ගරු අධිකරණ මැතිතුමනි
මේ යම් කිසි පැහැදිලිමක් කිරීමක් කරන්න මොකද මේ සමස්ත පාර්ලිමේන්තුවේ සියලුම ගරු මන්ත්‍රීතුමන්ලට ඇමැතිතුමන්ලට හානිකර දායක වූ යම් කිසි ප්‍රසිද්ධියක් මාධ්‍යයෙන් අද දීලා තියෙනවා කියලා මේ යෝජනාව සම්බන්ධව අපේ මිත්‍ර ඩිලන් පෙරර මැතිතුමා ඔබතුමාගේ අවධානයට යොමු කරා. ඒ පිළිබඳව අපේ අවධානය යොමු වෙලා තිබුණා. මොකද්ද මේකේ කාරණය? ජනමාධ්‍යවේදීන් අද පුවත්පත්වල යම් යම් මාධ්‍යවල පළ කරලා තියෙනවා මේ විනිශ්චයකාරතුමන්ලාගේ වැටුප් වැඩි කිරීම ගෙනල්ලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලාගේ ඇමතිලාගේ වැටුපුත් වැඩි කරගන්න ඕන නිසයි කියලා. ඒක අපේ රටේ ජනමාධ්‍යවේදීන් සමහරු ඉතින් සියල්ල දත් විදියට හුඟක් බොරු ලියනවා. නොදන්න කමට හෝ එහෙම නැත්නම් හිතාමතාම මේ සභාවේ ගරු මන්ත්‍රීතුමාලා අපහසුතාවයට පත් කරන්න කරපු ප්‍රකාශයක් කියලා පැහැදිලි කරන්න ඕන. මොකද මේ වගේ ප්‍රකාශයක් මාධ්‍යයෙන් පළ කරනකොට ඒකේ වගකීම මාධ්‍යකරුවෝ ගන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපේ ගරු සභාපතිතුමනි අපි මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ 108(1) අනුව්‍යවස්ථාව යටතේ. එතකොට ඒ යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්ගේද අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්ගේද වැටුප් පාර්ලිමේන්තු විසින් තීරණය කරනු ලබන්නේ. ඒ වැටුප් ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන්නේ. එතන මේ යෝජනාව ගෙනල්ලා තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 108 ව්‍යවස්ථාව යටතේ පමණයි. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම හෝ වැටුප් ලබා දීම සම්බන්ධව අදාළ වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 68.1 ව්‍යවස්ථාව. 68.1 ව්‍යවස්ථාවේ තියෙන්නේ අමාත්‍යවරයන්ට, නියෝජ්‍ය අමාත්‍යවරයන්ට සහ කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරයන්ට පාර්ලිමේන්තුව විසින් නීතියෙන් හෝ යෝජනා සම්මතයෙන් නියම කරනු ලබන පාරිශ්‍රමික හෝ දීමනා ගෙවිය යුත්තේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසින් නීතියකින්, ඒ කියන්නේ පනතකින්, එහෙම නැත්නම් යෝජනාවකින් සම්මත කරොත් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් පිළිබඳව වැඩිවීමක් හෝ සංශෝධනයක් වෙන්නේ. ඒක නිසා අපි කාරණිකව මතක් කරනවා මේ ජනමාධ්‍යවේදීන්ට කරුණාකරලා ඒ වගේ බරපතල ප්‍රකාශයක් මාධ්‍ය පළ කරන්නට කලින්, මොකද මේක සමස්ත ව්‍යවස්ථාදායක සභාවට කරන අවමානයක් වෙනවා. නිසා මම ස්තුතිවන්ත වෙනවා අපේ ඩිලාන් පෙර ඇමතුමා මේක පෙන්වලා දුන්න සභාවට. ඒක මම මේ නිවැරදි කරේ මාධ්‍යවේදීන්ගේ දැනගැනීම පිණිස. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දෙන්න ඕන නම් ආණ්ඩු ක්‍රමවත්තාව 108 වගන්තිය ගේන්න බෑ. එහෙමනම් 68 වගන්තිය යටතේ ගේන්න ඕන. නිසා මේක නිවැරදි කරොත් හොඳයි. නැත්නම් රටේ ජනතාව නොමග යවනවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය විශාල හැල්ලුවක් අවමානයක් සිද්ධ වෙනවා.
පැහැදිලි කිරීමට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු කථානායකතුමාගේ අවධානයට යොමු කරනවා. ගරු හොනරබල් චාල්ස්
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, மேல் நீதிமன்ற உச்ச நீதிமன்ற நீதிபதிகளினுடைய சம்பள அதிகரிப்பு அதனுடைய மாற்றங்கள் தொடர்பாக இன்று கௌரவ நீதி அமைச்சரால் கொண்டுவரப்பட்ட இந்த பிரிவினை சம்பந்தமாக ஒரு சில விடயங்களை கூற விரும்புகின்றேன். இந்த சம்பள அதிகரிப்பு என்பது உண்மையில் அந்த நீதிபதிகளுக்கு தேவையான விடயம். அந்த நீதிபதிகள் தங்களுடைய கௌரவமாக தங்களுடைய நீதித்துறையை நிலைநாட்டுவதற்கு அவர்கள் பொருளாதார ரீதியில் பின்தங்கியவர்களாக இருக்கக்கூடாது என்பதற்காக, அவர்களுடைய கௌரவம் காப்பாற்றப்பட வேண்டும் என்பதற்காக இதை நான் வரவேற்றுக்கொண்டு, அதே நேரத்தில் இன்று நீதிமன்றங்களில் கொடுக்கின்ற தீர்ப்புகள், நீதிமன்றத்தில் கொடுக்கின்ற தீர்ப்புகள் தொடர்பாக அந்த நீதிமன்ற தீர்ப்புகளை நடைமுறைப்படுத்துகின்ற போலீஸ் என்னுடைய அசம்பந்த போக்குள் தொடர்பாக ஒரு சில விடயங்களை குறிப்பிட விரும்புகின்றேன். கடந்த 10 நாட்களுக்கு முன்பு முல்லைத்தீவு மாவட்டத்தில் கொக்குளாய் பிரதேசத்தில் கலப்பு ஒன்று இருக்கிறது. அந்த கலப்பில் இன்ஜின் பூட்டிய படகுகள் செல்ல முடியாது என்பது கடத்தொழில் சட்டம். அந்த வகையில் அந்த கலப்புக்குள் தென்பகுதி மீனவர்கள் அத்துமீறி, அதாவது கடத்தொழில் ஆணையாளருடன் அனுமதியுடன் அவர்கள் அந்த கலப்புக்குள் சென்று தங்களுடைய படகை நிறுத்துவதும் அந்த கலப்பில் மீன் பிடிக்கின்ற முயற்சியில் ஈடுபட்டிருந்தார்கள். இது தொடர்பாக நான் கடத்தொழில் அமைச்சரின் கவனத்தை கொண்டு வந்தபோது அதை உடனடியாக நிறுத்தும்படி கடத்தொழில் ஆணையாளருக்கு உத்தரவிட்டு, ஆணையாளர் முல்லைத்தீவு மாவட்ட உதவி கடத்தொழில் ஆணையாளருக்கு எழுத்து மூலம் கடிதம் அனுப்பியிருக்கின்றார். அந்த உதவி கடத்தொழில் ஆணையாளர் சென்று அந்த மீனவர்களிடம், தென்பகுதி மீனவர்களிடம் இந்த கடிதத்தை காட்டிய போது, கடத்தொழில் ஆணையாளரின் கடிதத்தை காட்டிய போது அவர்கள் சொல்கிற விடயம், இந்த கடிதத்திற்கு நாங்கள் இந்த இடத்திலிருந்து செல்ல மாட்டோம் அப்படி என்று கூறினார்கள். அதன் பின்பு உதவி கடத்தொழில் ஆணையாளர் முல்லைத்தீவு மாவட்டம் சார்பாக முல்லைத்தீவு நீதிமன்றத்தில் கடத்தொழில் ஆணையாளரின் கோரிக்கையை நடைமுறைப்படுத்தும்படி நீதிமன்றத்துக்கு அறிவுறுத்தல் விடுக்கப்பட்டது. ஆனால் அந்த நீதிமன்றம் அனுமதி வழங்கியது அந்த கலப்பில், கொக்குளாய் கலப்பில், கொக்குளாய்க்கும் செம்மலைக்கும் இடப்பட்ட அந்த கலப்பு பிரதேசத்தில் மீன்பிடியில் ஈடுபட வேண்டாம் என்று, அங்கு படகுகள் நிறுத்துவதோ மீன்பிடியில் ஈடுபடுவதோ முட்டுமுழுதான தடை என்று. அந்த தீர்ப்பு கடந்த வாரம் வெள்ளிக்கிழமை முல்லைத்தீவு மாவட்ட போலீஸிடம் ஒப்படைக்கப்பட்டிருக்கிறது. அந்த நீதிமன்ற தீர்ப்பை அமுல் அமுல்படுத்தும்படி போலீசாருக்கு கடத்தொழில் திணைக்களத்தால் வழங்கப்பட்டிருக்கிறது. ஆனால் இன்று வரை, கடந்த வெள்ளிக்கிழமை, இன்று புதன்கிழமை, இன்று வரை அந்த நீதிமன்ற தீர்ப்பை அந்த போலீஸ் நடைமுறைப்படுத்துவதற்கு முயற்சி செய்யவில்லை. அந்த பிரதேசத்திற்கு சென்று அவர்களுடைய நீதிமன்ற தீர்ப்பை அமுல்படுத்த வேண்டிய போலீஸ் பிரிவு இன்று மட்டும், இப்போ கூட, தற்பொழுது கூட அந்த பிரதேசத்திற்கு சென்று நீங்கள் இங்கு மீன்பிடியில் ஈடுபட முடியாது, அல்லது இங்கு இந்த படைகளை நிறுத்த முடியாது என்ற அந்த கோரிக்கையை, நீதிமன்ற தீர்ப்பு இருக்கிறது, உடனடியாக இந்த இடத்திலிருந்து வெளியேறுங்கள் என்று சொல்வதை இன்னும் செய்யவில்லை. நான் இந்த விடயத்தை விவரமாக கூறுகின்றேன் என்றால், நீதிமன்றங்களில் வழங்குகின்ற தீர்ப்புகள் மக்களை பிரிக்கின்ற, அதாவது இன ரீதியாக மக்களை பிரிக்கின்ற தீர்ப்புகளாக ஒரு சில தீர்ப்புகள் அமைந்திருக்கிறது. அந்த வகையில் நீதிமன்ற தீர்ப்பை அமுல்படுத்துகின்ற காவல்துறை கூட அதை தொடர்ந்து கடைபிடித்து கொண்டிருக்கிறது. இதே நேரத்தில் தென்பகுதி மீனவர்கள் இல்லாமல் எங்களுடைய பிரதேசத்தின் மீனவர்களாக இருந்திருந்தால் அவர்கள் கடத்தொழில் திணைக்கள அதிகாரிகள் சொல்லிய போதே அவர்கள் கேட்டிருப்பார்கள். ஆனால் நீதிமன்ற உத்தரவு பிறப்பித்தும் அந்த கொக்குளாய் நாயாத்து நாயார செம்மலை பிரதேசத்து கலப்புக்குள் இன்று மட்டும் அந்த தென்பகுதி மீனவர்கள் தங்களுடைய மீன்பிடி முயற்சியில் ஈடுபட்டு கொண்டிருக்கிறார்கள். ஆகவே நீதிமன்றங்களுடைய தீர்ப்புகள் எந்த மத இன மொழி பாராமல் சமமாக பேணப்பட வேண்டும் என்பது என்னுடைய கருத்தாக அமைகிறது. அதே நேரத்தில் கடந்த திங்கட்கிழமை 3ஆம் தேதி கொக்குளாய் கடற்பரப்பில் தென்போதி மீனவர்களுக்கும் கொக்குளாய் பூர்வீக மீனவர்களுக்கும் இடையில் நீதிமன்ற தீர்ப்பு ஒன்று வழங்கப்பட்டிருந்தது. அந்த நீதிமன்ற தீர்ப்பு இந்த மாதம் 24ஆம் தேதி மட்டும் இரண்டு பகுதி மீனவர்களும் கடலுக்கு அந்த பிரதேசத்திலிருந்து கடலுக்கு செல்ல முடியாது என்று. ஆனால் அந்த பூர்வீகமாக கொண்ட மீனவர்கள் அவர்கள் கடலுக்கு செல்லவில்லை. தென்பகுதியிலிருந்து வந்து அங்கே மீன்பிடியில் ஈடுபடுகின்றவர்கள் நேற்று தங்களுடைய மீன்பிடியில் ஈடுபட்டார்கள். இன்று எப்படி நடந்ததோ எனக்கு தெரியாது. நான் ஏன் இதை கூறுகின்றேன் என்றால், நீதிமன்றத்தினுடைய தீர்ப்புகளை அமுல்படுத்துகின்ற காவல்துறை அந்த தென்பகுதி மக்களுக்கு சார்பாக அல்லது பெரும்பான்மை இனத்துக்கு சார்பாக நடைமுறைப்படுத்துகின்ற சூழ்நிலைகள் எங்களுடைய மாவட்டங்களில் நடந்து கொண்டிருக்கிறது. ஆகவே இந்த நீதிமன்றங்களுடைய நீதிபதிகளுடைய சம்பளங்கள் அதிகரிக்கப்படுகின்ற அதே நேரத்தில் நீதிமன்றங்களுடைய தீர்ப்புகள் சமமாக இருக்க வேண்டும், எல்லா மக்களுக்கும் பொதுவாக இருக்க வேண்டும். அதே நேரத்தில் நீதிமன்ற தீர்ப்புகளை அமுல்படுத்துகின்ற காவல்துறை எந்த இனம் எந்த மொழி என்று பாராமல் சட்டத்தை நடைமுறைப்படுத்துகின்ற காவல்துறையாக அமைய வேண்டும் என்று சொல்லி, இந்த அரசியல் கைதிகள் விடயம் தொடர்பாக கௌரவ விஜயதாச ராஜபக்ச அவர்களுக்கு இந்த அரசியல் கைதிகளுக்கு மிக விரைவில் பிணை வழங்க வேண்டும் என்ற கோரிக்கையை நான் தமிழ் தேசிய கூட்டமைப்பு சார்பாக கௌரவ அமைச்சரிடம் சொல்லி இதை நிறைவு செய்கிறேன்.
தேங்க்யூ. கௌரவ வாசுதேவ் நானக்கர்மந்துமா.
கௌரவ சபாபத்துமணி ஸ்துதி பலமுயமாமி. கௌரவ விஜயதாச ராஜபக்ச துமா கேட்டியனோ மே ரக்ஷண சாஸ்தாவ வஞ்சனைகளை சாத்பாத் கரகனிமின் முதுவாக கனிமட்ட எதுமா கோப் கமிட்டியை சபாபதி கடுத்து கரக்கியல ஓ எகத்தாய் எதுமா பிரஸ்னை கோப் கமிட்டியை மதுக்கல முத்தேக உசாவியட்ட கனியும் அபி நடுதம்மே மம் விசை மம் பெஸ்தம் கரு என் நடுவே ஏ உசாவி தமே காப்பவ் ராஜ்ட ஐத்தியாட்டியட்ட பிரகாஷர் பத்துனே எதுகோட்ட ஏ கலே மம மஹிந்த ராஜபக்ச ஜனாதிபதிமாகி உபதேச அத்துவ எதுமா சமக மே விமர்சமின் தமாய் மம்மியக்கலே தேனிசா மஹிந்த ராஜபக்ச ஜனாதிபதிமாகி சம்பந்த என்ன மே வெடியிட்டு கீனுக்கு வரது என்சா மம எத்தனை இங்கே நான் அத்தனை இல்லைங்கிற மே மந்திரி வருங்க படிவடிவீமகன சகம் மதுக்கல்ல தியனோ மேக்கத்தெக்கலா ஜனமாதிவேதி ஏக மதுக்கல்ல தியனு எனக்கா கூட நிமே மே மந்திரி வருண் சமாராய் சிரேஷ்டாதிகாரணே நிச்சயக்காரவருண் ஹோ அமதிவருண் சமானாய் சிரேஷ்டாதிகாரணே நிச்சயவருண் மந்திரி வரும் சமானாய் மகாதிகாரணே நிச்சயவருண் ஒன்றுமோ தியனோ எக்தரா சமீகரணியார் மே வெட்டுப்பியூ லங்காவே සලකීමට ගැනීම විදිහ. අන්නේ සමීකරණයක් තියෙන නිසා තමයි ওই ජනමාධ්‍යවේදීන් නොය සැකේ මතු කරේ. සැකේ මතු කිරීම හරි. නමුත් අපි දැනගන්න ඕනේ මේක පදනම් කරගෙන මේ සමීකරණයේ උඩ ඉඳගෙන මන්ත්‍රීවරුන්ගේ අමතිවරුන්ගේ වැටුප් වැඩි කරගැනීමේ ඒ වැරදි ක්‍රියාවට නොයෑමට ඒ ක්‍රියාවට නොයෑමට අපි වග බලා ගත යුතුයි. නමුත් එහෙම සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණයක් තිබීම උඩයි මේ ජනමාධ්‍යවේදීන් මේ ප්‍රශ්නය සැකේ මතු කරලා තියෙන්නේ. වගන්තිය අපි කවුරුත් දන්නව මොන වගන්තියටද කාට වැටුප් වැඩි වෙන්නේ. නමුත් මේ තියෙනවා වැටුප් පියුහයේ සමීකරණයක් මේ රටේ රාජ්‍ය පිළිගත්. ඒකයි මේ සැකය මතු වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒක වැළැක්වෙන ආකාරයට ක්‍රියා කරමු. ඊගාට මේ ස්වාධීනත්වය. ස්වාධීනත්වයේ නිරපේක්ෂ නෙමේ සාපේක්ෂයි. අපි කවුරුත් දන්නවා රජයක තියෙන විධායක බලයයි අධිකරණයේ බලය අතර යම් සම්බන්ධයක් නිතරම තියෙනවා යම් ප්‍රමාණයකට. මේක හැමදාම තිබුණා. ඒක කවදත් තියේවි. ඒක වළක්වන්න බෑ. නමුත් ඒ ස්වාධීනත්වයේ පුළුවන් තරම් වැඩි කරන්න බලන්න ඕන. විධායකය පුළුවන් තරම් එම අධිකරණයට ස්වාධීනත්වයට එන්නට ඉඩ දෙන්නට ඕන. ඒ විධායකයේ වගකීමක්. ඒක යුතුකමක්. දැන් මේ ස්වාධීනත්වය ගැන කතා කරනකොට අපි බලන්න ඕන දැන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඒ දුරෙන් ඉවත් කළා. ඉවත් කරේ පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයක් කරා ඒ ව්‍යවස්ථාවේ තියෙන විදිහට ස්ථාවර නියෝග විදිහට. නමුත් ඒක හරියටම කරුණාද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. දැන් ඊට පස්සේ එතුමිය ඉවත් කළාට පස්සේ කොහොමද එතුමිය ආපහු කියලා පත් කළේ? පත් කළේ කොහොමද? ඒ ව්‍යවස්ථාවට එකඟවද? කෝ එතකොට නීතිය? නීති ආධිපත්‍යකෝ? ඒ නිසා මේ ඔක්කොම අන්තිමට සිද්ධ වෙන්නේ විධායකයේ බලය උඩයි. දැන් එතකොට එහෙම පත් කරපුවාම ශිරාණි ළඟට එතුමිය දවසකින් විශ්‍රාම ගියා. විශ්‍රාම ගියාම තවත් කෙනෙක් පත් කළා. පත් කිරීමේ බලය විධායකයක හරි. නමුත් ඉවත් කිරීමේ බලය පාර්ලිමේන්තුවේ. මම පාර්ලිමේන්තුවෙන් ඉවත් කරපු කෙනෙක් කොහොමද ආයේ පත් කරන්නේ? ඒකට කොහේ නීතියක් තියෙන්නේ? ඒ නිසා මේවා ඔක්කොම විධායකයේ බලයත් එක්ක බැඳිලා තියෙන්නේ. මම මේ කියන්න හදන්නේ දැන් ශිරාණි මැතිණිය යම් උපදේශිකාවක් හැටියට ආණ්ඩුවේ වැඩ කරනවාද කියලා සමහරු විමසනවා. එතුමිය දැන් අධිකරණ ක්ෂේත්‍රයේ නැහැ. නමුත් අධිකරණ පද්ධතිය හිටියේ ඔක්කොම එතුමිය දන්නවා එදා හිටපු අග්‍රනිශ්චකාරතුමිය හැටියට. ඒ නිසා එතුමිය යම් යම් ආකාරයට මේ නිශ්චකාරවරුන් සමග ඒ නඩු පිළිබඳව කරුණුකාරණා කතාබහ කරනවාද කියලා මේ රටේ පොදු සැකයක් තිබෙනවා. මොකද එතුමියට විරුද්ධව තියෙන නඩු අස් කරගත්තනේ මේ ආණ්ඩුවේ. එතුමියට විරුද්ධව නඩුවක් තිබුණා. වත්කම් ප්‍රකාශ කිරීම නොකිරීමේ නඩුවක්. ඒ නඩුව අස් කරගත්ත. ඇයි ඇටින් ජනරල් එක අස් කරගත්? ඒ වගේම රවි කරුණායක මහත්මයාට විරුද්ධව දාපු නඩුව යම් තාක්ෂණික හේතුවක් උඩ එදා අවසන් කළා. ඒ නඩුකාරතුමිය කිව්වා ආයෙත් නඩු දාන්න පුළුවන් ඕන නම්. ඇයි නඩු දැම්මේ නැත්තේ? ඉතින් මේකේ ඇත්ත කතාව මොකක්ද සභාපතිතුමනි? නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රමාණය උඩ තමයි නීතියක් ඇත්තටම පවතින්නේ. අධිකරණයට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ ඒ අනුවයි. ඒ අනුව තමයි ආශු මාර්සිංහ මන්තුමා තවම මෙහෙ ඉන්නේ. ඒ අනුව තමයි අපි විමල් වීරවංස මන්තුමා හිරගෙදර ඉන්නේ. නීතිය ක්‍රියාත්මක නොකළොත් අධිකරණයේ බලයක් ඇති වෙන්නේ නැහැ. ඒතකොට අධිකරණයේ බලය ක්‍රියාත්මක වෙන්නේ නීතිය ක්‍රියාත්මක කළොත්. ඒ කරන්නේ කවුද? ඇටෝනි ජෙනරාල් හෝ පොලිසිය. ඇටෝනි ජෙනරාල් හෝ පොලිසිය නඩු අස් කරගන්නවා නම් යම් අයට විරුද්ධව නඩු දාලා තවත් අයට විරුද්ධව නඩු දාන එක මගහරිනවා නම් මොකද්ද මේ රටේ තියෙන නීතිය? මොකද්ද නීති ආධිපත්‍ය? කෝ අධිකරණයේ ස්වාධීනත්වය? අධිකරණයකට පුළුවන් තමන් ඉදිරියට දෙන ඒවා ගැන කතා කරන්න. දැන් අපි අරගෙන බැලුවොත් මේකේ රටාව. ඒ රටාව දුවන්නේම අපේ මේ ඒකාපති විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විරුද්ධවයි. දැන් අපි දෙගොල්ලම එකතු වෙලානේ ආණ්ඩුවක් කරේ මහින්ද රාජපක්ෂ මහතාට. දැන් ඒ අපි එකතු වෙලා හිටියා දැන් දෙකට බෙදී. කට්ටියක් ඒකාපති විපක්ෂේ, කට්ටියක් ආණ්ඩුවේ. එතකොට දැන් මේ ඒ ආණ්ඩුව කාලේ වෙච්ච වැරදි ගන්නේ මේ ඔක්කොම සොයා බැලීම් කරන්නේ. CID පරීක්ෂණ තියෙන්නේ, CID පරීක්ෂණ තියෙන්නේ, අලස් පරීක්ෂණ තියෙන්නේ. කොයි පැත්තේ ආයේගේ ඒ පරීක්ෂණ? ඒ පරීක්ෂණ නොකෝ ඒ පැත්තේ දැන් වාඩි වෙලා ඉන්න අය අධිකරණයට මෙහෙම කැන්දවගෙන යනවා අත්අඩංගුවට ගන්න එහෙම පේන්නේ නැහැනේ. ඔක්කොම පේන්නේ මේ පැත්තේවා. එයින් පේන්නේ ඉතා පැහැදිලිව මේක දේශපාලන විරුද්ධවාදී දඩයමක් බවයි. දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමක් බවයි. දැන් අපේ නීතියේ තියෙනවා අපේ අධිකරණයේ නිකම්ම නීතියේ නීතිය විභාග කරන දෙවොලක් පමණක් නෙමෙයි. ඒක සාධාරණත්වයක් සැලකීමට ගන්න තැනක්. නීතියයි සාධාරණයයි දෙකම එකට මුසු කරගෙන තමයි අපේ අධිකරණයට තමන්ගේ තීන්දු දෙන්න වෙලා තියෙන, යුක්තිය පසුනන්න වෙලා තියෙන. නීතිය හා යුක්තිය. නමුත් ඇත්තටම අධිකරණයට මේ කරන්න වෙලා තියෙන්නේ නීතිය අනුවයි. ඉතින් මෙසේ කිරීමේදී අපි විමසලා බලන්න ඕන මේ විමල් වීරවංශ අපේ මන්ත්‍රීතුමාට අප නොලැබෙමින් තිබෙන්නා වූ තත්ත්වයත් මේ දිගින් දිගටම මේ තත්ත්වයත් එවැනිම චෝදනා මත හෝ ඊට සමාන චෝදනා මත මේ රටේ අධිකරණයේ ඉදිරිපත් කරනු ලැබූ පුද්ගලයන් අප ලබා ගන්නු ලැබීමත් මේ දෙක අතරේ තිබෙන්නා වූ මේ වෙනස මම අධිකරණයට දොස් කියන්නේ මොන වෙලාවකවත් අධිකරණයේ තීරණයට දොස් කියන්නේ දොස් කියන්නේ ආණ්ඩුව මේක මෙහෙවන ආකාරය විධායකයේ බලපෑමක් අධිකරණයට නැතුවම කියලා කියන්නත් බෑ නෙවෙයි ඒක අපි දැක්කා දැන් අලුත් හිටපු විනිශ්චය අග්‍රවිනිශ්චකාරවරයා අස් කළා පාර්ලිමේන්තුවෙන් අස් කරන්න ඕන නමුත් අස් කළේ විධායකයෙන් මොකද්ද කිව්වේ ඒ අග්‍රවිනිශ්චකාරවරයා පත් කරපු පත් කිරීම පත් නොකළාසේ සැලකමින් අපි ක්‍රියා කළ යුතුයි කියලා ඒ වගේම අනිත් පැත්තට කිව්වා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් නොකලාසේ සිතා ක්‍රියා කළ යුතුයි. එතකොට මේ පාර්ලිමේන්තුවේ බලය හෝ වෙනත් නීතියක බලයක් අනුව නෙවෙයි විධායක බලය අනුව. ඒ නිසා මම කියන්නේ විධායකයා අවසාන වශයෙන් විශාල බලපෑමක් කරනවා. අපේ තියෙනවා කියමනක් නීතියේ the equity varies according to the length of the foot of the chancellor. කියන්නේ නඩුකාරයා සාධාරණත්වයේ මිම්ම ගැනීමේදී විටින් විට බොහෝ සෙයින් වෙන වෙනස් මිමිවල අනුව කටයුතු කරනවා. ඉතින් ඒක අපි දන්නා වූ සත්‍යයක්. එහෙම නැතුව මේකට හරි කෙලින් ඉරක් ගාලා කියන්න බෑ මෙන්න මිම්ම කියලා. ඒ අනුව අපි වැඩුවාම අපි ඒකයි නිකටම කියන්නේ මේ අපනියම කිරීමේ කාරණයේදී අඩිලාන් මන්තුමා කිව්වාගේ අපි කොම නිදහස් පුරවැසියෝ අපි නිවැරදිකාරයෝ අපි වැරදිකාරයෝ බව ඔප්පු කරන තුරු ඉතින් මේ අප කියන එක ඊට පෙරෙන තත්ත්වයක් නිසා අප පිළිබඳව නීතියේදී මේ තිබෙන්නා වූ මේ විවිධාකාර විකාර රූපය අවසන් කිරීමට වහාම ක්‍රියාත්මක විය යුතුයි සුප්‍රීම උසාවියේ පිළිබඳව රීත් සැකසිය යුතුයි ඒ සඳහා අධිකරණ අමාත්‍යාංශය යොමු විය යුතුයි මේ කිසිවක් පිළිබඳව අද තීරණයක් නැති නිසා අද විකාර රූපී අප නියම කිරීමේ ක්‍රියාදාමයක් අපට දකින්න පුළුවන් වෙලා තිබෙනවා. ඊළඟට අපි අරගෙන බැලුවොත් මේ අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අද කිව්වා මේ මන්ත්‍රීවරයෙක් මේ පාර්ලිමේන්තුවේ මම පෙත්සමක් දාලා තියෙනවා උසාවියට ශ්‍රේෂ්ඨාධිකරණයට අපි එයා උසාවියට අපහාස කළා අය කියන එකට එක්ක හිරේ යවනවා නෑ මිත්‍රයෙක් නිසා හැට දඬුවමක් දඩයක් ගන්නවා කියලා. දැන් මේ වගේ කියන්න පුළුවන්ද මේ පාර්ලිමේන්තුවේ අගමැතිවරයෙකුට? කොහොමද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරපු මිනිහා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දෙනතුරු මෙතන මේ අගමැතිවරයා තීන්දු දෙන්නේ කොහොමද? අනිත් එක අන්තිමට මට කියන් තියෙන ඩිලාන් පෙරා මන්තුමා කිව්වා අපි ඔක්කොම එකතු වෙලා මේ ව්‍යවස්ථාවට දායකත්වය දිය යුතුයි කියලා. මේ අගමැතිවරයා මේ අධිරාජ්‍යවාදයට ගැතිකම් කරන දක්ෂිණාංශිකවාදී අගමැතිවරයා ඉවත් වෙලා ඔහුගේ කැබිනට්ටුව ඉවත් වෙලා අලුත් ආණ්ඩුවක් හැදුනොත් ඒ ආණ්ඩුවට අපි එකතු වෙන්නේ නැහැ. නමුත් එකඟත්වයෙන් ව්‍යවස්ථාව ගැන සලකා බලන්න පුළුවන්. හැබැයි මේ දක්ෂිණාංශිකවාදී අගමැතිවරයා මේ හිතුවක්කාර අගමැතිවරයා මේ අධිරාජ්‍ය ගැති අගමැතිවරයා ඔහුගේ කැබිනට්ටුව මේ විදියට පවත්වාගෙන යනතුරු කිසිම එකඟත්වයක් ගන්න බෑ. මේ ආණ්ඩුව පරාජය කිරීම පිළිබඳව ඕනෑම අවස්ථාවක මේ විපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ තියෙන ඒ තීන්දුව අපි ක්‍රියාත්මක කිරීමට අපි නිරන්තරයෙන් සූදානමින් ඉන්නවා. හැබැයි ඩිලාන් පෙරා මන්තුමා කිව්වා වගේ එකඟත්වයක් ඕනනම් ඒකට වුවමනා පසුබිම හදන්න පුළුවන් මේ අගමැතිවරයාගේ ආණ්ඩුව විසුරුවා හැරීමෙන් පමණයි. මේ ආණ්ඩුව
කරු මන්තුමා තව විනාඩියක් තිබෙනවා තව විනාඩියක්
තිබෙනවා මගේ වෙලාව ඉවරද
විනාඩියක් තිබෙනවා
හා ජනාධිපතිතුමාට පුළුවන් ඕනම කෙනෙක් අගමැති හැටියටපත් කරන්න එතුමා සුසුයි කියලා හිතන කෙනෙක්පත් කළ ඕනම කෙනෙක්පත් කරගන්නපත් කළොතින් අපට පුළුවන් එතනින් ඉඳලා කල්පනා කරන්න අපට එකඟත්වයෙන් ව්‍යවස්ථාවක් සම්මත කරගත හැකිද කියලා. ඒවනතුරු මේ ආණ්ඩුව ආණ්ඩුවක් හැටියට ගේන හැම යෝජනාවකම අපි දකින්නා වූ විශාල අනතුරක් තිබෙනවා. ඒ නිසාමත් මේ ආණ්ඩුව ජනමත විචාරණයක් පැවැත්වුවොත් අද මිනිස්සු පුලපුලා බලා සිටින්නේ ජනමත විචාරණයේ තීන්දුව දෙන්නයි මේ ආණ්ඩුව කුජීතු වෙන කම්මුතු වෙන අවසානයක් දකින්න.
ස්තුතියි ගරු නලින්බණ්ඩාර ජයමා මන්තුමා ඔබතුමාට විනාඩි 8ක් තිබෙනවා.
ගරු මුලාසුරණ මන්තුතුමනි මම හිතන්නේ වාසුදේක නනාකර මැතිතුමාගේ කතාවේදී එතුමා කියපු කාරණා දිහා බලනකොට එතුමාගේ මේ කතාවේ කිසිම හරයක් නැහැ කෙනෙක් කියන්න ඕන. මොකද එතුමා සුදුහුණු ගාන්න හැදුවා මහින්ද රාජපක්ෂ මහත්මයාට මේ රක්ෂණ සාත්තාව පවරා ගැනීම සම්බන්ධව. ඇත්තටම රක්ෂණ සංස්ථාව පවරා ගැනීමට නඩුව දාන්න නඩු නිමිත්ත වුණේ ගරු අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ ඒකට දුන්නු ආරම්භය. ඒ නිසා තමයි නඩු නිමිත්ත වුණේ. අනිත් එක රක්ෂණ සංස්ථාව රජයට අත්පත් කරගන්න කියලා නඩුව ඉස්සලාම දැම්මේ මේක හිටපු සේවකයෝ. මේක හිටපු සේවකයෝ තමයි නඩුවක් දැම්මේ රක්ෂණ සංස්ථාව රජයට අත්පත් කරගන්න කියලා. ඒ පිටිපස්සෙන් තමයි අපේ වාසුදේව නානායක්කාර මැතිතුමා ගියේ. එතුමා කියනවා එතුමා කියනවා එතුමා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආශිර්වාදය අනුදැනුම ඇතුවේ තමයි මේක කරේ කියලා. හැබැයි බයිබර් කමිෂන් එකේ හිටපු පොලිස් නිලධාරීන් දෙන්නෙක් වහාම ක්‍රියාත්මක පරිදි අම්පාරට ට්‍රාන්ස්ෆර් කරුවා. එතකොට ඒක ක්‍රියාත්මක කරේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආශිර්වාදය ඇතුවද කියන මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඒ වගේම බයිබර් කමිෂන් එකේ හිටපු ඩිරෙක්ටර් ජෙනරාල් පීඑස්එන රණසිංහ මහත්මයා එතුමාව ඩිරෙක්ටර් ජෙනරාල් තනතුරෙන් අයින් කරලා එතුමාව දැම පූල් එකට. එතකොට ඒකත් කරුවේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආශිර්වාදය ඇතුවද කියන එක මම අහන්න ඕන. ඊට අමතරව මොහාන් පීරිස් මහත්මයා නීතිපති දෙපාර්තමේන්තුව මේකෙදි පෙනී හිටියේ මේක රජයට එපා කියන මතය ඉඳගෙන. රජයට එපා කියන මතය ඉඳගෙන තමයි මොහාන් පීරිස් මහත්මයාත් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරේ. එතකොට ඒකට ආශිර්වාදය දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාද කවුද කියන එක දැනගන්න කැමතියි. ඒ නිසා වාසුදේව නානායක්කර මැතිතුමාලා ඉතින් කොහොමවත් සුදුණු ගාන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ගුණගී ගායනා කරන්න ඕන. එහෙම නැත්නම් එතුමාලගේ ඒ මොකද පහුගිය කාලේ එතුමාලට දුන්නු වරදාන වරප්‍රසාද වලට ගුණමකු වෙනවා. ඒ නිසා මම වැඩි එතුමාට මේ සම්බන්ධව චෝදනා එල්ල කරන්නේ නැහැ. මොකද එතුමාලගේ යුතුකමක්. මොකද එතුමා ගිය රජයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බොහොම බලගත් එමුද ධූරයක් එතුමාට දීලා තිබුණා. බොහොම බල සම්පන්න. ඒ නිසා නෝනා උපදේශක තනතුර හිටියා. ඒ නිසා එතුමාට එසේ සැලකීම වැරදක් විදිහට මම දකින්නේ. හැබැයි පැහැදිලිවම අපි කියනවා විදේශ රාජපක්ෂ මැතිතුමා දුන්නු ආරම්භය එතුමා දුන්නු නඩු නිමිත්ත හින්දා තමයි රක්ෂණ සංස්ථාව රජයට පවරගන්න කටයුතු කරුවේ. හැබැයි එතුමා කියන ආකාරයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා නම් මේකට ආශිර්වාද කෙරේවත් අනුබල දුන්නේවත් නැහැ. එතුමාලා පුළුවන් තරම් බැලුවේ මේක රජයට පවරගන්න නැතුව ඒ තිබුණු විදිහටම තියන්න. ඒ නිසා ඒක සම්පූර්ණ බොරුවක්. ඒ වගේම
ඉකන්න මැතිතුමා කරන්න ඕනේ. හොඳයි.
නම් මේක පුද්ගලීකරණයම පවත්වන්න එතුමාට දීුණා මේ නඩු දීන්දුවෙන් පස්සේ ආයෙ පුද්ගලීකරණයකට යන්න. මොනවද මේ කියන්නේ?
ගරු සභාපතිතුමනි මේ නලින් බණ්ඩාර අපේ ගරු මන්ත්‍රීතුමා මතු කරපු කාරණේදී ඇත්තටම මේ හිටපු ජනාධිපතිතුමාට මේව ගන්න නම් ඕන කම තිබුණේ. ක්‍රමවේද ගන්නාවක් තිබුණා. පාර්ලිමේන්තුවේ 225 සම්මත කරලා තිබුණා මේක ගන්න කියලා යෝජනාව. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි කෝප වාර්තාවක නිර්දේශයක්. එහෙම 225 දෙනා ඒකච්ඡන්දයෙන් සම්මත කරලා දුන්නේ ආණ්ඩුවට මේක කරන්න කියලා. හැබැයි ආණ්ඩුව කරේ නැහැ. හැබැයි ආණ්ඩුවට උන්නේ මොකද? කෝප් සභාපති ධුරයෙන් මාවස් කරන්න යෝන කම තිබුණේ. ඒකටත් ඒ කාලේ එතුමා මොකද කරේ? මාව කෝප්කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා අනුගමනය කළ හැකි වෙතුන පිළිවෙත විදියට පාර්ලිමේන්තුව කල් දැම්ම සති 3ක් ජනාධිපති බලතල පාවිච්චි කරලා ඒ විධායක බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව සති 3ක් ප්‍රොරොගේෂන් එකකට ටික කල් දැමීමක් කරා. ඒව කල් දාපුවාම අර කෝප් එකයි රාජ්‍ය ගිණුම් කාරක සභාවයි අහෝසි වෙනවා. ඉතින් එහෙම තමයි උනේ. අනිත් එක එතුමට ආපහු දෙන්න බෑ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නට පස්සේ කොහොමද ගන්නෙ? කොහොමද ගන්නෙ? කොහොමද? එහෙම පුජ්‍යලීකරණය කරන්න බෑ. අලුත් තීන්දුවක් ගන්න ඒ ගන්න. ගරු සභාපතිතුමනි, මම කෝප වාර්තාවේ පෙන්නුවා රක්ෂණ සංස්ථාව විකුණනකොට බිලියන 6කට දුන්නේ බිලියන 100ක වත්කම් තියෙන දේපලක්. අලුතෙන් විකුණනවා නම් විකුණන්න ඕනේ බිලියන 100 පැනලා. එතකොට එහෙම මිනිසු ගන්නෙ නැහැ. එහෙම මිනිසු ගන්නෙ නැහැ. හැබැයි ඇයි මොකද්ද තිබුණු අමාරුව මේ කාණ්ඩුවට එපැයි කියලා අවුරුදු දෙකක් ඇයි විරෝධතා දාගෙන නඩු දැම්මේ? ඒක කරේ නැද්ද ඔබතුමාලගේ ආණ්ඩුව? ඔබතුමා දැම්මා, සේවක මණ්ඩල දැම්මා.
මහින්ද රාජපක්ෂ මැතිතුමා මට අනුබල දුන්න ඕක කරගෙන ඵලයක්
ඔක්කකට දීලා තියෙනවා.
ඒක අනුබල
ඵලයක්
මෙතුමට මෙතුමට අනුබලයේ දුන්නක්. හරි හරි මෙතුමට මෙතුමට ගරු සභාපතිතුමනි, මෙතුමට දුන්න අනුබලයේ මෙතුමට කියන්න ඇති හොඳයි මම මේක අනුබල දෙන්නම් කියලා.
එහෙම තමයි කරන්නේ.
හැබැයි නීත්‍යානුකූලව මොකද උනේ? රජයේ නීති ප්‍රතිවරයා දාලා විරෝධතා දාලා අවුරුදු දෙකක් දෙකමාරකට වැඩි කාලයක් දිග්ගස්සලා අවසානයේ දේශනයක් කරා මේක රජයට එපා, මේක හොරකම දූෂණේ මොනවා තිබුණත් මේක ඒ කට්ටියට දෙන්න ඕනේ කියලා තමයි රජයේ එදා නීතිපති තර්ක කරේ. ඒ නීතිපතිගේ තීන්දුව නීතිපතිගේ තර්කය ප්‍රතික්ෂේප කරලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ. නෑ මේ රජයේ නිලධාරි මේ ඇමතිවරු නිලධාරී කියන්නේ මේ රටේ අයිතිකාරයෝ නෙමෙයි බාරකාරයෝ. ඒක නිසා මේ දේපල ජනතාවගේ විකුණන්න බෑ කියලා එදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නේ නීතිපතිගෙයි ජනාධිපතිගෙයි ඒ උපදේශවල උපදේශ ප්‍රතික්ෂේප කරලා. ඇයි නැත්තේ? ජනාධිපති වෙනුවෙන් තමයි ජනාධිපතිගේ උපදේශ මත තමයි නීතිපති ගියේ. එදා වෙන කෙනෙකුට යන්න බෑ. ඔබතුමා කියන උපදේශ පිළිගත්තේ නෑ මොහන් පීරිස්. ගරු සභාපතිතුමනි, මේ ආණ්ඩුව හිටපු කැමැතිවරු එක්කක් දුන්න උපදෙස් පිළිගත්තේ නෑ එදා හිටපු නීතිපති. එදා නීතිපති පිළිගත්තේ එදා ජනාධිපති දෙනව විතරයි. ඉතින් ඔබතුමා දන්නවනේ මොහන් පීරිස් මහත්තයා මොකද්ද කරේ කියලා.
බබා ගරු මෝලාසමන්තවනේ, මගේ කාලය මං හිතන්නේ ලබා දෙන්න. ඉතින් මේ මම ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතිතුමාට. ඇත්ත ඇති සැතියෙන් අපේ ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාට පැහැදිලි කිරීම සම්බන්ධව එතුමාට තේරුණාද නැද්ද මම දන්නේ. තේරුම් ගන්න පුළුවන්කම එතුමාට තියෙනවා මම දන්නා හොඳ දැනුමක් තියෙනවා. නමුත් ඒක විශ්වාස කරන්නේ නැහැ, ඒක එළියට දාන්නේ නැහැ. මොකද එතුමාලා ඇත්තරම මහින්ද රාජපක්ෂ මහත්වාදී මහින්ද රාජපක්ෂ ලැබි පිරිසක් නිසා. ඒ වගේම එතුමා කිව්වා මේ විමල් වීරවංශ මහත්තයාගේ නඩුව ගැන. ඉතින් මෙතුමාලාට අර වැට් එකට විරුද්ධව අධිකරණයේ තීන්දුව දෙනකොට අධිකරණයේ හොඳයි. හැබැයි විමල් වීරවංශ මහත්තයාව බන්ධනාගාරගත කරනකොට අප නොදී ඉන්නකොට අධිකරණය හොඳ නැහැ. ඔන්න ඕකයි මේක ඇත්ත. මෙයාලට වෙලාවකට හොඳයි, වෙලාවකට හොඳ නැහැ. අධිකරණයට අපේ ආණ්ඩුව සත දශමකවත් ඇඟිලි ගහලා නැහැ. අපේ අමතුතුමා ඇඟිලි ගහන්නෙත් නැහැ. ජනාධිපතිතුමා ඇඟිලි ගහන්නෙත් නැහැ. අගමැතිතුමා ඇඟිලි ගහන්නේ. ඒක අධිකරණයේ ස්වාධීන තීන්දුව. අනිත් එක මේ රටේ මිනිස්සු හිතන් ඉන්නවා නම් උපවාස කරලා අප ගන්න පුළුවන් කියලා, මේ රටේ මිනිස්සු හිතන් ඉන්නවා නම් තමන්ගේ දරුවෝ විකුණලා අප ගන්න පුළුවන් කියලා, මේ රටේ මිනිස්සු හිතන් ඉන්නවා නම් ගරුතර සංගරත්නය විකුණලා ඒවා අවභාවිතා කරලා අප ගන්න පුළුවන් කියලා නම් මේ රටේ නීතියක් නැති වෙනවා. ඒ නිසා අපි ගරු අධිකරණයට ස්තුතිවන්ත වෙනවා මේ තීන්දුව తీර සම්බන්ධව. මේගොල්ලෝ උපවාස කරලා කිරි වීදුරුව පොවලා එහෙම තමයි අප ගන්න හදන්නේ. මේ තනිකර මේ සුරංගනා කතානේ මේගොල්ලෝ කරන්නේ. මෙයාලා ජනතාව රවට්ටපේක තමයි එදත් කරුවේ. අද විපක්ෂේ ඉඳන් ඒකාබද්ධ කල්ලි ඉඳන් කරන්නේ ජනතාව රවට්ටන එක. තමන් වාහන අවභාවිතා කරලා දැන් කියනවා අනිත් අය වත්තන්න ගොදන්නේ නැහැ. අපේ වාසු වාරසිංහ මන්ත්‍රීතුමා ගැන කිව්වා. එතුමා මාර්තු මාසේ අයින් වෙලා තිබුණා. මේ මාර්තු මාසේ අයින් වුණේ මේ දූෂණ වලට විරුද්ධව, එතුමාගේ තීන්දුව తీරන වලට විරුද්ධව තමයි එතුමා අයින් වුණේ. ඒ නිසා තමන් අධිකරණයේ විදිරියේ තමන්ගේ නිවැරදිවතාවය ඔප්පු කරන්නේ නැතුව විනායට ඇඟිලි දික් කරන්න කටයුතු කරන්නේ නැතුව අපි කියනවා පැහැදිලිව විමල් වීරස මහත්මයාට බොරු උපවාස කරන්නේ නැතුව අධිකරණයේ ඉදිරියේ තමන්ගේ පිරිසුදු බව පෙන්වන්න මේ සංගරත්නය නොමග යවනෝ, එහෙම නැත්නම් තමන්ගේ දරුවෝ විකුණනෝ. අද අධිකරණවල ඉන්න රිමන්ඩ් බන්ධනාගාරවල ඉන්න සියලු දෙනාම තමන්ගේ දරුවෝ ගැන කිව්වොත්, තමන්ගේ දරුවෝ අසනීපයි, තමන්ගේ දරුවා රෝහල් ගත වෙලා මෙහෙම කිව්වොත් කොච්චර දෙනෙකුට අපදෙන්න වේද? ඉතින් මේක වෙන්න බෑ අපේ රටේ. ඉතින් මේ නිසා ඒ වගේ බොළඳ තර්ක කරලා තමයි මේගොල්ලෝ අද අප ගන්න දැන්. අනිත් එක අධිකරණය කාටත් එකයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දරුවක් දරුවා, කම්කරුවගේ දරුවක් දරුවා, මුරකරුවගේ දරුවක් දරුවා.
කාටත් එක නීතිය තියෙන්න ඕන. ඒ වේදනාව දන්නවා දරුවෙකුට ඒ වේදනාව තියෙන්න පුළුවන් ඒක සාධාරණයි. අපි මිනිස්සු විදියට ඒක හිතනවා. නමුත් ඒක කාටත් පොදු වෙන්න ඕන. බන්ධනාගාරගත වෙන සියලු දෙනාගේ දරුවන්ට එක විදියට සලකන්න ඕන. ඒ නිසා මේ Tamanට අපගන්න මේ බොරු තර්ක කරන්නේ නැතුව Tamanගේ නිවැරදිභාවය ඔප්පු කරලා අපගන්න. ඒතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. පහුගිය කාලේ
මන්තුමා කාලේ අවසන්යි.
මට තත්පරයක් දෙන්න. පහුගිය කාලේ මේ කටයුතු කරපුවා තමා මේ අද මේ ඉදිරිපිට අද මම දැක්කා තුමා ගරු අගමැතිතුමාට දැන් කතා කරපු විදිය. ගරු අගමැතිතුමා මේ රටට විරුද්ධව තඹ දොයිතුවකවත් වැඩක් කරන්නේ නැහැ. එතුමා බොහොම බුද්ධිමත්ව අද මේ රට ඉස්සරහට අරගෙන යනවා ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා මේ රට විකුණන්නේවත් මේ රට උගස් කරන්නේවත් මේ රට අධිරාජ්‍යවාදීන්ට ලියලා දෙන්නේවත් නැහැ. එතුමා කේසි දෙයකට බය වෙන්න එපා. හැබැයි මේ රට අධිරාජ්‍යවාදීන් නෙමෙයි මේ රට ලෝකයේ ඉදිරියේ අද ඔසවලා තියෙනවා එතුමා. ලෝකයේසේ ඔසවලා තියෙනවා ලෝකයේ දුර පිළිගැනීමකට ලක් වෙලා තියෙනවා. පහුගිය කාලේ අපිට පිළිගැනීමක් තිබුණ නැහැ. ලෝකේ ස්වාසිලන්තයටයි ලිබියාවටයි තියව අපේ නායකයෝගේ අද එහෙම නෙමෙයි අපේ නායකයෝ දෙන්න තරඟයට යනවා. ඊයේ පෙරදා රුසියාවට ගියා. ඔබතුමාලා බොහොම යෙලින් පිළිගන්න රටක්. රුසියාව වරුදු 43 පස්සේ අපේ නායකයෙක් පිළිගත්තේ. එදා ගම්මන්පිල මහත්තයා මම දැක්කා මාත් එක්ක විවාදයකට ඇවිල්ලා රුසියාවට මහින්ද රාජපක්ෂ මහත්තයා දෙපාරක් ගියා කියලා. ගිහිල්ලා ඇති තමන් පෞද්ගලික සංචාරවල එහෙම නැත්නම් shopping යන්න එහෙම නැත්නම් වෙන වෙන මොනවා හරි මේ මගටි කරන්න යන්න ඇති. නැතුව මේ 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 රාජතාන්ත්‍රික ගමන් ගිහිලා නැහැ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා රුසියාවට. ඒක පට්ටමල් බොරුවක්. ඒ නිසා අද ලෝකේ ඔසවලා තියලා තියෙන මේ මෛත්‍රී රනිල් නායකයෝ දෙදෙනා ඒ නිසා මේක විකුණන වගේ කියා ජාතිවාදී හැඟීම් ඇති කරලා අද කවුද 78 ජයා ජාර්දන මහත්තුමාගේ ව්‍යවස්ථාව කරේ තියන්නේ අද වාසුදේව මහත්තයලා අපේ නායකයා හදපු ව්‍යවස්ථාව ඒක කරේ තියන්නේ මේකට මල් පහන් පූජා කරනවා ඒකට තුන තුන් අල්ලනවා ඉතින් ඒ නිසා පැහැදිලිවම කියනවා මේ මේ නව ව්‍යවස්ථාව ගේන්න කටයුතු කරන්න ඔබතුමා වාමාංශිකයෙක් ඉදිරිය අපි බොහොම අගය කරපු නායකයෙක් ඒ නිසා ජාතිවාදී වාදී ඔබතුමාලගේ ස්ථාවරයෙන් මිදිලා මේ රට ඉස්සරහට ගෙනියන්න ඒකේ රටක් තුල බලය බෙදෙන ව්‍යවස්ථාවක් සදා ඔබතුමාලගේ සහයෝගය දෙන්න ඒ වගේම අධිකරණයට ඇඟිල්ල දික් කරන්න එපා ඔබතුමාලා මේ අධිකරණය ස්වාධීන කර වෙන කවුරුත් නෙමේ මේ අපේ යහපාලන ආණ්ඩුව කියන එකත් මතක් කරනවා බොහොම ස්තුතියි
ස්තුතියි හොන්ඩපල් ජෝ එස්සෝයිසරන්
ලෙමි ලාංගම් උරිපිනර් අවර්களே நீதிமன்றத்தின் நீதிபதிகளின் சம்பள ஏற்றம் சார்பாக இன்று நடைபெறுகின்ற இந்த உரையில் உரையாற்றுவதையிட்டு மகிழ்ச்சி அடைகின்றேன். நீதிமன்றத்தின் நீதிபதிகள் என்பது கடவுளின் பிரதிநிதிகளாவர். பழங்காலத்திலே மன்னர்கள் தீர்ப்பை வழங்கினார்கள். அவர்கள் அந்த மக்களால் கடவுளின் பிரதிநிதியாக ஏற்றுக்கொள்ளப்பட்டார்கள். அதேபோன்று இந்த நீதிபதி என்கின்ற பாத்திரத்தில் இருப்பவர்கள் கடவுளின் பிரதிநிதிகள். இவர்கள் எப்போதும் நீதி வழங்கும் போது பக்க சார்பற்று உயர்வு தாழ்வற்று அரசியல் பேதமற்று இன மத பேதமிட்டு அவர்கள் தங்களது தீர்ப்பை வழங்க வேண்டியது இன்றியமையாதாகும். அந்த வகையிலே பெரும்பாலான நீதிபதிகள் அவ்வாறு செயற்படுவதையிட்டு நாங்கள் மகிழ்ச்சி அடைகின்றோம். உண்மையிலே அவ்வாறான அந்த நீதிபதிகள் பல விடயங்களில் பாதிக்கப்பட்டவர்களாக இருக்கின்றார்கள். ஏனைய அரச உயர் உத்தியோகத்தர்கள் பெறுகின்ற சம்பளங்களை விட குறைவான நிதிகளை அவர்கள் பெற்றுக்கொண்டிருப்பது வேதனைக்குரியதான். உண்மையிலேயே அவர்களது சேவை என்பது மிக அளப்பெரியது. வாழ்வாதார ரீதியில் நேர அர்ப்பணிப்பு ரீதியில் வாழ்க்கை என்பனவற்றில் அவர்கள் வித்தியாசமாக காணப்படுகிறார்கள். வாழ்க்கையில் கூட அவர்கள் சுதந்திரமாக எல்லோரோடும் பழக முடியாத சூழலில் இருப்பவர்கள். ஆகவே அவர்களது சம்பளத்தை அதிகரித்து வழங்க வேண்டியது இன்றியமையாதது என்பதை இந்த சபையிலே கூறிக்கொள்கின்றேன். ஆனாலும் இந்த நீதித்துறையின் சார்பாக சில விடயங்கள் கடந்த காலங்களில் பக்க சார்பாக இடம்பெற்றிருப்பதும் வேதனையை தருகின்றது. இவ்வேளையிலே கடந்த காலங்களிலே வழங்கப்பட்ட நீதிமன்றங்களின் தீர்ப்புகளால் தமிழ் மக்கள் பெரும் தமிழ் மக்களின் மனங்கள் உடைந்த நிலையில் காணப்பட்டு கொண்டிருக்கிறது. குறிப்பாக கடந்த 19 வருட காலமாக மட்டக்களப்பு மாவட்டத்திலே யுத்தத்தின் காரணமாக இடம்பெற்ற மயிலந்தன்னை படுகொலை வழக்கு 19 வருடங்களாக நீதிமன்றத்திலே விசாரிக்கப்பட்டது. பல பக்கங்களை கொண்டு அங்கு தீர்ப்பு எழுதப்பட்டது. ஆனால் அதன் பின் இறுதியிலே ஜூரிகள் சபையை வைத்து குற்றமிழைத்த அந்த இராணுவத்தினர் விடுதலை செய்யப்பட்டிருக்கிறார்கள். அதே நிலைமையை நாங்கள் நீண்ட காலமாக திருகோணமலை மாவட்டத்திலே வழக்கில் இருந்து வந்த கிளிவெட்டி குமாரபுரத்து வழக்கு அந்த படுகொலையானது நீண்ட கால வழக்காக இருந்தது. ஆனால் அந்த வழக்கு கூட நாளடைவில் இறுதியிலே ஜூரிகள் சபையை ஏற்படுத்தி அதிலிருந்து உரிய இராணுவத்தினர் தப்பித்துக் கொண்டார்கள். அது தவிர இந்த எங்களது பாராளுமன்ற உறுப்பினராக இருந்து ரவிராஜ் அவர்கள் கொலை விசாரிக்கப்பட்டு வந்தது. ஆனால் கடைசியாக அதற்கும் அவ்வாறான நிலைமை வந்தது. நாங்கள் இங்கு பார்க்கும்போது இந்த தீர்ப்புகள் எல்லாம் தமிழ் மக்கள் இவ்வாறு அந்த தீர்ப்புகள் வழங்கப்பட்ட நிலையில் தமிழ் மக்களிடம் பல நியாயங்களுக்கு தீர்ப்பு கிடைக்கவில்லை என்ற சந்தேகங்கள் ஏற்பட்டு கொண்டிருக்கின்றது. இதனால்தான் நாங்கள் இப்போதும் சொல்லுகின்றோம், இந்த நாட்டிலே உள்ளக விசாரணை மூலம் ஒரு தீர்மான நீதிமன்ற பொறிமுறை மூலம் நாங்கள் ஒன்றையும் பெற முடியாது. சர்வதேச நீதிபதிகள் இங்கு வர வேண்டும், எங்களது போர்க்குற்றங்களை விசாரித்து, இங்கு நடைபெற்ற போர்க்குற்றங்களை விசாரித்து தீர்ப்பு வழங்க வேண்டும் நாங்கள் கேட்கின்றோம். இதன் காரணத்தால் தான் இவ்வாறான நிலைகள் ஏற்பட்டது. அது தவிர நீதிமன்றங்களில் கூட இன்று பல வழக்குகள் நீண்ட காலமாக கிடக்கின்றது. அவை விசாரிக்கப்படாத நிலையில் கால நீடிப்பு நடைபெறுவதனால் சாட்சிகள் கூட நாளடைவில் இல்லாமல் சென்று விடுகிறார்கள், சிலர் இறந்து விடுகின்றார்கள். இதனால் குற்றவாளிகள் தப்பிக்கக்கூடிய சூழல் உருவாகின்றது. ஆகவே நீதிமன்றங்களில் நீண்ட காலமாக குவிந்து கிடக்கின்ற நிலுவையில் இருக்கின்ற வழக்குகள் விரைவான முறையிலே அந்த தீர்ப்புகள் வழங்கப்பட வேண்டும், அதற்கேற்ற ஒழுங்கமைப்புகள் நடைபெற வேண்டும். அது தவிர இன்னும் ஒன்றை நான் இந்த இடத்திலே கூற வேண்டியவனாக இருக்கின்றேன். நான் இன்று நடைபெற்ற ஒரு துன்பியல் சம்பவம், நான் நீதி அமைச்சின் காரியாலயத்திற்கு சென்றிருந்தேன். சமாதான நீதவான்களுக்கான விண்ணப்பம் வழங்கப்பட்டிருந்தது, அவற்றை நிரப்பி வழங்கியிருந்தோம். ஆகவே அந்த நியமனம் இன்னும் நடைபெறவில்லை என்று விசாரிப்பதற்காக அங்கு சென்றிருந்தேன். ஆனால் அந்த நீதி அமைச்சிலே தமிழ் மொழி, எனது கதையை மொழிபெயர்ப்பதற்கு தமிழ் மொழிபெயர்ப்பாளர் எவரும் இல்லை, தமிழ் மொழியை மொழிபெயர்ப்பதற்கான உத்தியோகத்தர் அங்கு இல்லை. நான் அதை செயலாளரிடம் சென்று முறையிட்டேன். ஆனால் ஒரு சிங்கள சகோதரர் மொழிபெயர்ப்புக்காக ஒரு வயது வந்தவர் அங்கு நிறுவப்பட்டார். அவரோடு நான் பேசிவிட்டு இருக்கும்போது அந்த நீதி அமைச்சின் செயலாளர் சென்று விட்டார். ஆனால் அவர், நான் அவருக்கு சுட்டி காட்டினேன், இது நீதி அமைச்சு, நீதி அமைச்சிலே ஒரு தமிழ் அதாவது மொழிபெயர்ப்பாளர் ஒருவர் இருக்க வேண்டும், எங்களது தமிழ் மொழியை மொழிபெயர்த்து வழங்கக்கூடியவராக இருக்க வேண்டும், நீதி அமைச்சு அதனை தவறுமாக இருந்தால் எவ்வாறு நீங்கள் இந்த ஐக்கிய நாடுகள் சபையிலே கொண்டு வரப்படுகின்ற இந்த பிரேரணைகளை நிறைவேற்றுவதில் பாரபட்சம் என்று செயற்படுவீர்கள் என்ற கேள்வியை கூட எழுப்பினேன். ஆனால் ஒரு துரதிருஷ்டவசமான நிலை என்னவென்றால், அங்கு மொழிபெயர்ப்புக்கு வைக்கப்பட்ட மெத்தானந்த என்கின்ற அந்த வயது வந்தவர் மிகவும் கடுமையான முறையில் என்னை பேசி வாயை பொத்து என்று கூட சொன்னார். ஆகவே நீதி அமைச்சிலே நடைபெற்ற துன்பியலான ஒரு சம்பவம், நான் அதனை நீதியமைச்சின் இணைப்பு செயலாளரிடம் எடுத்து கூறியிருக்கிறேன், உரியவருக்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்று. நீதியமைச்சிலே அங்கு தமிழ் மொழிபெயர்ப்பாளர்கள் அதாவது மொழிபெயர்ப்பாளர்கள் வைக்கப்பட வேண்டும், அங்கு செல்லுகின்றவர்களுக்கு அங்கு மொழிபெயர்த்து வழங்கக்கூடிய நிலைமை இருக்க வேண்டும். அவ்வாறு இல்லையாயின் அது நீதியை நிலைநாட்டாது. இன்று நாங்கள் அந்த நிலைமையை பல இடங்களிலும் காண்கின்றோம். அதனால்தான் நான் இன்று உடனடியாக சகவாழ்வு நல்லிணக்க அமைச்சர் அவர்களுக்கு கூட தொலைபேசியில் சொல்லியிருக்கிறேன், இந்த விடயத்தை தீவிரமாக ஆராய்ந்து மொழிபெயர்ப்பாளர்கள் ஒவ்வொரு அமைச்சிலும் அமைச்சர் காரியாலயங்களிலும் அரசாங்க காரியாலயங்களிலும் நீங்கள் நிறுவ வேண்டும் என்று கேட்டிருக்கின்றேன். அத்தோடு நாங்கள் இங்கு பார்க்கும்போது பொதுவாக நீதி அமைச்சோடு தான் புத்த சாசன அமைச்சு இருக்கிறது. இதனால் இந்த மத ரீதியான பிரச்சனை வரும்போது, பௌத்த பிக்குகளின் பிரச்சனை வரும்போது சரியான முறையில் தீர்ப்பு வழங்குவதற்கு அந்த நீதிமன்றங்களின் நீதிபதிகள் சங்கடப்படுகின்றார்கள், நான் அதனை அறிகின்றேன். ஆகையால் உண்மையிலே புத்த சாசன அமைச்சு நீதி அமைச்சில் இருந்து நீங்க வேண்டும், அது தனியான ஒரு அமைச்சாக வர வேண்டும். ஆகவே அந்த நிலை ஏற்படுத்தப்பட வேண்டும் என்று இந்த சபையிலே கேட்டுக்கொள்கின்றேன். கௌரவ உறுப்பினர் அவர்களே, எங்களது இந்து சமய இதிகாச புராண நூல்களை நீங்கள் ஆராய்ந்தால் ஒரு மன்னன் தனது மகன் ஒரு பசு கன்றுவை தவறுதலாக கொண்டான் என்பதற்காக, தேர்கால் பட்டு தவறுதலாக அது இறந்தது என்பதற்காக, பசு அழுததனால் தனது மகனை தேர்காலில் ஏற்றினான் என்ற வரலாறை படைத்தவர்கள் நாங்கள், நீதியை நிலைநாட்ட வேண்டும் என்று விரும்புகின்றவர்கள் நாங்கள். அந்த வகையிலே இந்த நாட்டில் எல்லா வகையிலும் நீதி நிலைநாட்டப்பட வேண்டும். எங்களது கடந்த காலங்களில் கைது செய்யப்பட்டு வைக்கப்பட்டிருக்கின்ற அரசியல் கைதிகளுக்கு நீதி வழங்கப்பட வேண்டும், நீதிமன்றங்கள் அதனை விசாரித்து விரைவாக அவர்களுக்கு தீர்ப்பை வழங்கி அவர்களை விடுதலை செய்ய வேண்டும். ஒரு பொது மன்னிப்பு கூட வழங்க முடியாத நிலையில் தற்போது இருந்து கொண்டிருக்கின்றது. பாருங்கள், இந்த நாட்டிலே ஒரு காலத்தில் இந்த நாட்டில் யுத்தம் செய்தவர்கள் ஒரு இனத்தை சார்ந்தவர்கள் என்றபடினால் அந்த இனத்தை சார்ந்தவர்கள் பொது மன்னிப்பு வழங்கினார்கள். ஆனால் நாங்கள் இந்த நாட்டின் தேசிய இனமாக இருந்தும் எங்களது கைதிகள் இன்றும் கூட சிறையிலே வாடிக்கொண்டிருக்கிறார்கள். ஆகவே அவர்களுக்கு நீதி கிடைக்க வேண்டும் என்று இந்த சபையிலே கேட்டுக்கொள்கின்றேன். அது தவிர பாகரை பிரதேசத்திலே நீதிமன்றத்திற்கு சென்ற அரசாங்கத்திலே நீதி அமைச்சு அவர்களினால் தள்ளி வைக்கப்பட்டது. ஆனால் இன்று வரை அந்த கட்டிடம் கட்டப்படவில்லை. அதேபோன்று களுவாஞ்சிக்குடியிலே நீதிமன்றத்தை ஒரு இடத்தில் சுதந்திரமாக கட்டி முடிப்பதற்கு நடவடிக்கை எடுக்கப்படவில்லை. மட்டக்களப்பு மாவட்டத்திலே நீதிமன்றங்கள் கட்டப்படாத நிலைமையும் நீதிமன்றங்களுக்கு கல் வைத்து அவை கட்டி முடிக்காத நிலைமையும் காணப்படுகிறது. அவைகளெல்லாம் மேற்கொள்வதற்கு நீதி அமைச்சு நடவடிக்கை எடுக்க வேண்டும் என்று இந்த நிலையிலே கேட்டுக்கொள்கின்றேன். அது தவிர குறிப்பாக கடந்த காலங்களிலே நீதித்துறையில் கடந்த அரசாங்கம் பாரிய பின்னடைவாக இருந்தது. பிரதம நீதியரசரை கூட அவர்கள் அரசியல் பழிவாங்கல் செய்தார்கள். ஆனால் இந்த அரசாங்கம் அவ்வாறான நிலைமையை ஏற்படுத்தாது என நம்புகின்றோம். அந்த வகையில் நல்லாட்சியை கட்டியெழுப்ப வேண்டுமாயின் அரசாங்கம் நீதியாக நடைபெற வேண்டும். இன்னும் ஒன்றை நான் கூறி நிறைவு செய்ய விரும்புகின்றேன். பொதுவாக எங்களது இந்து சமயம் சார்ந்த வழக்குகளை விசாரிக்கும் போது நீதிமன்றங்களிலே இந்து நீதிபதிகள் இருக்கப்பட வேண்டும் அல்லது அதற்கான விசேட நீதிமன்றம் ஏற்படுத்தப்பட்டு விசாரிக்கப்பட வேண்டும். ஆகவே எங்களது சமயம் சாராத ஒரு நீதிபதி விசாரித்து தீர்ப்பு வழங்குவதற்கு எங்களது சமயம் சார்ந்த விடயத்தில் அவர் தீர்ப்பை வழங்குவது உகந்தது அல்ல என்பதனையும் இந்த சபையிலே கூறி நீங்கள் இந்து சமய அமைப்புகளின் தீர்ப்பை இந்து சமயம் சார்ந்த தீர்ப்பை வழங்குவதற்கு இந்து நீதிபதிகளை நீதிமன்றங்களில் நியமிக்க வேண்டும் என்றும் கேட்டு விடைபெறுகின்றேன். நன்றி.